సమంతా చక్వాలేసు అత్ర గచ్చంతు దేవత సద్దమ్మం ముని రాజస్ సునంతు సగ్గముఖదం ధమ్మ శవనకాలు అయం బదంత ధమ్మ శవనకాలు అయం బదంత ధమ్మ శవనకాలు అయం బదంత నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్. බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, ඔබ හැම දෙනාම මේ වෙලාවේ මේ ස්ථානයට රැස් වෙලා බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද දේශනාවේ දායකත්වය ඇතුල් කෝට්ටේ කොළඹ තන්ත්‍රී මාවතේ පදිංචි ඩි තෙවරප්පෙරුම මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ පින්නතුන් අවසානයේ අපි අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි තුල වැඩි නැති වෙන්න, ධර්මයෙන් අපිව විසිවෙන්න, ධර්මයෙන් අපි ජීවිතේ අයින් වෙන්න බලපාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපිට තියෙන්නේ සාංසාරික ගතියක්. අනිත් එක තමයි ධර්මයේ මුණ ගැහෙන්න කලින් තිබුණු ජීවිත හුරුවක් තියෙනවා. ඉතින් මේ සාංසාරික ගතියයි ජීවිත හුරුවයි දෙක ඉදිරිපත් වුණාම ධර්මයට අවකාශය නැහැ. ධර්මයට ආවත් එයා ඉක්මනට ධර්මාර්ථයෙන් බැස යනවා. ධර්මයට නොයනවාම නෙමෙයි, ධර්මයට එනවා. නමුත් ධර්මයට ආවට වඩා ඉක්මනට එයා ධර්මයෙන් විසිවෙනවා. මෙන්න මෙතනදී තමයි යෝනිසෝ මනසිකාරයයි සති සම්පජඤ්ඤයයි දෙක උදව් කරන්නේ. යෝනිසෝ මනසිකාරයයි සති සම්පජඤ්ඤයයි දෙක නැති වුණොත් පින්වත් ඉතාම ඉක්මනට අපිව ධර්මයෙන් අයින් කරනවා. ඉතින් ඉක්තාම ඉක්මනින් එච්චරට අපි තුල සාංසාරික ගතිය බලවත්, එච්චරට අපි තුල ජීවිත හුරුව බලවත්. ඉතින් සාංසාරික ගතිය සහ ජීවිත හුරුව අයින් කරන එක ලේසි නෑ. දෙයක් බැරෑරුම් දෙයක්, දුෂ්කර දෙයක්. නමුත් ඒ දුෂ්කර දේ අපි කොහොම හරි කරගන්න ඕන. පැවිද්දෙකුට වුණත් ධර්මයේ පිළිසරණ අහිමි වෙන්නේ මෙන්න මේ අවකාශය ඇතුළේ. ගිහියෝ වේවා පැවිදි හෝ වේවා යම් කෙනෙකුට ධර්මයේ අහිමි වෙන්නේ මෙන්න මේ අවකාශය ඇතුළේ. එතකොට අර සාංසාරික ගතිය කියන එක, සාංසාරික ගතිය කියන එක අපි තුල ඉදිරිපත් වුණාම ධර්මයට ඉඩ නැහැ. ධර්මයට ආවිල්ලා ආයෙ වැටෙනවා. පිළිවෙත් පුරන්න ඕන, බඹසර දියුණු කරන්න ඕන, ප්‍රඥාව වඩන්න ඕන, චිත්ත සමාධිය උපදවන්න ඕන, අදිශීලයට සමවදින්න ඕන වගේ ඒවා හිතෙනවා. හිතිලා ඕවා කරන්නත් එනවා. හිතෙනවා විතර ආග්නිද්දි ධර්මයෙන් වැටෙනවා. ඇයි ඒ බලාග්නිද්දි ධර්මයෙන් වැටෙන්නේ? වැටින්නේ අර එතකොට සසර ගතිය සහ ජීවිත හුරුව බොහොම බරපතලයි ධර්මාර්ථයට වඩා. එතකොට ඒ ධර්මාර්ථය බලවත් කරන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරයයි සති සම්පජඤ්ඤයයි මත යෙදෙන හැකියාව තුල. යෝනිසෝ මනසිකාරය යෙදෙන හැකියාව තුලින් තමයි යෙදෙන හැකියාව තුලින් තමයි අපිට තියෙන්නේ ඒ හැකියාව තුලින් තමයි අපිට තියෙන්නේ ධර්මාර්ථයට සමවත්. නැත්තං එයා ධර්මයට ආවත් ආයෙත් ධර්මයෙන් විසිවෙන්න ඉඩ බොහොම වැඩි. ධර්මයට එනවා. ධර්මයට ආවත් එයා ධර්මයෙන් විසිවෙන්න අවස්ථාව වැඩි. බොහොම වේගෙන් එයා ධර්මයෙන් ඉතින් එහෙම ධර්මයට ආපු කෙනා ධර්මයෙන් විසි නොවීම පිණිස එයා ධර්මයේ රැඳෙන්න නම් එයා ධර්මයේ තුල රැකෙන්න නම් එයා ධර්මයේ තුල සමවදින්න නම් එයාට තියෙන එකම සුරක්ෂිතය බව ඇති රක්ෂණය කරන්නේ. ඇයි මිනිසු රක්ෂණය කරන්නේ? අවදානමට අවදානම අඩු කරගෙන පැවැත්මට උදව්වක් ගන්නයි මිනිස්සු මාර්ගයේදී නිවන් මඟේදී ඔය රැකවරණය තමයි මොකද්ද? එකම පිළිසරණ, එකම රැකවරණය. අන් කවර දෙයක්වත් නෙමෙයි. ඒ සම්පජඤ්ඤය. එතකොට යම් තැනක යෝනිසෝ මනසිකාරයයි සති සම්පජඤ්ඤයිනුයි රැකවරණේ සුරක්ෂතා බව රක්ෂණය හදාගන්න බැරි වුණොත් සසර ගතියෙන් සහ ජීවිත හුරුවේ. මොකද මේ සසර ගතිය කියන්නේ? තියෙනවා. ඒවා මෙහි හැදිච්ච ඒවා නෙමෙයි. මෙහි පුරුදු කරපුවා නෙමෙයි. මෙහි හදාගත්ත ඒවා නෙමෙයි. ගෙනාපු. ඒවා සසරින් ගෙනාපු කොටස් අපේ ඇතුළාන්තය තුල තියෙනවා. සසරින් ගෙනාපු ටික. ඒ සසරින් ගෙනාපු අපේ ඇතුළාන්තයේ තියෙන තත්වය මොකද්ද? ඒවට කියන්නේ අපි අනුසය කියලා. ඒවට කියන්නේ මොකද්ද? බද්ධම යගේ ඇතුලේ තියෙන නිසා ඔස්මතු වෙනවා. දැන් දෝමනස්සය කියන එක, දොම්නස කියන එක උපන් සත්වයන් ඇතුළ එනවා නිකම්ම. ගන්නලෑනේ ගතිය අර පටිග අනුසය තියෙනවා සසරින් හැදිලා. පටිග අනුසයට ටියුෂන් නෑ මෙහි. අම්මා උගන්නලා නෙමෙයි. අම්මා කොහොමත් කැමතිත් නෑනේ. දැන් පටිගේ වගේ යනවට දරුවා බෙට කනවට අම්මා කැමති නෑ. නමුත් එයාගේ පටිගේ නැද්ද? තියෙනවා. කොහෙන්ද ඒක එන්නේ? පිටිච්චකද්ද? තාත්තා නිසා ආපු එකක්ද? නෑ. ඒක තමයි කෙලෙස් මුල්. එයාගේ ඇතුලේ තියාගෙන තමයි ඒ ඇතුලේ තියෙන මට්ටම ඇතුලේ තමයි චුතිය සිද්ධ වෙලා තියෙන්නේ. භවයෙන් භවයට සැරිසරාගෙන යන සත්වයා සමග විඥානේ සමග සංසර ගතියත් අපිට ඇවිල්ලා තියෙන්නේ. ඕවා කඩන එක නම් ලේසි නෑ. ඇවිල්ලා ජීවිත හුරුව කියන්නේ ජීවිත හුරුව කියන්නේ මේ සමාජය නිසා, අම්මා නිසා, තාත්තා නිසා, ජීව විද්‍යාත්මක ඥානමය සාධක නිසා අපි තුල මතුවෙන තත්ත්වයක් තියෙනවා. ඥානමය සාධක නිසා අපි තුල පැන නගින, අපි තුල මතුවෙන තත්ත්වයක් තියෙනවා. ඒක අපිට ඇවිල්ලා තියෙන්නේ ඥානමය සාධක මතින්. ඒක ඇවිල්ලා තියෙන්නේ කොහමද? ඥානමය සාධක මතින්. එතකොට ඒ ඥානමය සාධක මතින් ආපු தત્ත්වය තියෙන්නේ. ඒ ඥානමය සාධක මතින් ආපු தত্ত্বය තමයි මේ ජීවිත හුරුව කියන එකට අපි කතා කරන්නේ. ඒක විතර නෙමෙයි, පාරිසරික සාධක, ඇසුර. ඇසුරු කරන අය නිසා ජීවිත හුරු වෙනවා. ඉතින් ධර්මයේ පස්සේ හම්බුනාම අර හුරු වෙනවා ඉක්මනට. ඒ හුරුවාම ධර්මයට ඉඩ නැහැ. ඒ හුරු වෙනවා, මේ හුරු වෙච්ච ඒවා තියෙන්නේ. මිනිස්සු ඒ කියන්නේ ජම්මෙටත් වඩා පුරුද්ද ලොකුයි නේකයි ඔය කියලා කියන්නේ. ධර්මයක් දිනු කරන්න ආවත්, පිළිවෙත් පුරන්න ආවත්, බඹසර දිනු කරන්න ආවත් අර ටික එනවා ඉදිරිපත්. එතකොට ධර්මයේ නැහැ. ඥානමය වශයෙන් අම්මගෙන් තාත්තගෙන් ඉගෙන ඒවා ටික තියෙන්නේ. ඒවත් අපි කතා කරන්නේ සසර ගතිය විදියට නෙමෙයි, ජීවිත හුරුව පැත්තෙන්. ඊට පස්සේ පාරිසරික සාධක, ඉන්න සමාජය අනුව ඇසුර. කතා බහේ පවා ඇසුරත් එක්ක වෙනසක් තියෙනවනේ. මේ කාලේ නම් ජීවිත හුරුව මත ගොඩ නැගෙන කෙලෙස් සහගත තත්ත්වේ කොයි තරම් දෙයක් අපිට එන්න, ඒක බෝ වෙන්න 3 දවසක් ඇති. එච්චර කල් ඕනේ නැහැ. අපි දන්නවනේ, අපි ඉතින් පිරිහෙන්නේ නැතු ඉන්න, අපි දන්නවා ඕන පිරිහිච්ච මිනිහෙක් ඇසුරු කරලා අපි දන්නවා අපිට, අපි අපේ ක්‍රමයට අපි ඉන්න දන්නවා. ඉතින් මම හොඳ නම් ප්‍රශ්නයක් නැහැ නේ කියන මෝඩ කතා කියන්නේ. තුලාන්තයේ තෙත්ෙන්ට 3 දවසක් ඇති. එච්චර භයානකයි. ඉතින් බලන්න දෙතුර අභියෝගයක් නෙමෙයිද මේක? ඒතකොට සසර අපි හරියට දවනවා, තවනවා. අතර ඉතින් සසර හුරුවක් විදි, සසර ගතියක් විදියටවත් ජීවිත හුරුවක් විදියට අපිට ධර්මයක් නැහෙනි. ඒ ධර්මයක් නැති නිසා ධර්මයට ආවත් ධර්මයක් අපේ ඇතුළාන්තයේ ස්වභාවය තමයි ඒක බැහැර කරනවා. ආගන්තුක නම් බැහැර කරනවා. හුරු වෙච්චා ඒක වෙඩින්න හිකට යනවා. අපි බලන්නේ කෝ කවුරුද අඳුරනා ඉන්නේ, කවුද කියලානේ බලන්නේ. අඳුරනා ඉන්න ටේබල් එකකනේ ගිහින් වාඩි වෙන්නේ. ඒක තමයි ස්වභාවය. එහෙනම් සසර ජීවිත හුරුව කියන එකට අපි දෙන වටිනාකම ආගන්තුක ධර්මයට අපි දෙන්නේ. අපි හැම වෙලාවකම ඉන්ද්‍රිය අරමුණු හරහා විමසන්නේ හුරුවට අදාළවයි. ජීවිත හුරුවට අදාළව. එනිසා අපි කවු කෙනෙක් අඳුරන්නේ නැති කෙනෙක් ළඟ වාඩි වෙන්නවත් අපි කැමති නෑ. අන්න ඒ වගේ ධර්මයත් අන්න ඒ මට්ටමින් දැන් අපිට තියෙන්නේ. ධර්මය අතිශයින්ම ආගන්තුකයි. ටිකක් බාගෙට නෙමෙයි. ධර්මය අතිශයින්ම ආගන්තුකයි. ඒ අතිශයින්ම ආගන්තුක වූ ධර්මය, අතිශයින්ම ආගන්තුක වූ ධර්මය, ඒ ආගන්තුක බව නිසා අපට හරි අමාරුයි. ඒ ආගන්තුක බව නිසා, ඒ ආගන්තුක බවත් එක්ක අපිට හරිම අමාරුයි පින්වත්නි. අර හුරුව ඉදිරිපත් වෙනකොට ආගන්තුක ධර්මයේ මත රැඳෙන්න. ඒ නිසා ටික කාලයක් භාවනා කරනවා. ආයෙත් පරණ එකට හොඳට බලන්න. පින්වත්නි ඒ ටික කිය කියා ඒ ටික ඇතුලින් එයා මොකද කරන්නේ? අයින් වෙනවා. ඕකට තියෙන එකම විකල්පය, එකම උපාය මාර්ගයේ සති සම්පජඤ්ඤයයි යෝනිසෝ මනසිකාරය. එතකොට සසර ගතිය කියන්නේ කෙලෙස් අනුසය ටික, ජීවිත හුරුව කියන්නේ අපි මෙහි සමාජය තුලින් ඥානමය සාධක තුලින් අම්මා තාත්තගෙන් ගත්ත ටික සහ මේ එයා හුරු වෙච්ච රටාව. ඒ රටාවට ධර්මයේ ආගන්තුකයි. බලන්නකො ඔයාලා හොඳට ධර්මීය ආටාවේ කවද්ද ඔයාලා? ඔගොල්ලෝ ධර්මීට ආවේ පුංචි කාලේ නෙමෙයි. මේ සමහර මෙතන ඉන්නවා මැදිවියෙත් නෙමෙයි. අන්තිම කෑල්ලේ ධර්මීට ඇවිල්ලා තියෙන්නේ. අන්තිම කෑල්ලේ නම් ධර්මීට ඇවිල්ලා තියෙන්නේ. අපි හිතමුකෝ සමහර අය ධර්මීට එනවා තියෙන මේ සද්ධාවක් තියෙන උත්තර ඉන්ද්‍රිය ධර්ම මෝරපු ප්‍රඥාවෙන් ජීවිතය විමස ගන්න දක්ෂයි ඉන්නවා. ඒගොල්ලෝ තරුණ කාලෙම ධර්මීට එනවා. ඊට පස්සේ 30න් 40න් ධර්මීට එන අය ඉන්නවා. 50 අන්නේ හුරුව ඉදිරිපත් වෙනකොට අර 60 පැනලා ආපු ධර්මයේ ආදුනිකයිනේ ජීවිතේ අවුරුදු. එතකොට දැන් 65කින් ඉන්න කෙනෙකුට 60 පැනලා නම් ධර්මයට ඇවිල්ලා තියෙන අවුරුදු 5ක් තමයි පිළිවෙතක් හම්බෙලා තියෙන. ඒකත් පුරලා නැහැ. අහලා විතරයි. ආගෙන ඉන්නවා කියනකොට ඊට පස්සේ ආයෙත් අර ජීවිත හුරුවට යනවා. ඊට පස්සේ මේක වෙන දෙයක් තමයි. මේ ජීවිත හුරුව තියෙන්නේ, ඒ ජීවිත හුරුව ඊළඟට සසර ගතිය විදිහට ඊළඟ ජීවිතේදී බලපානවා. ඔන්නෝමයි සාංසාරික ගතිය සකස් වෙලා තියෙන්නේ. ඔය රටාවටයි සාංසාරික ගතිය සකස් වෙලා තියෙන්නේ. හොඳයි පින්වත්නි, එතකොට අපිට එක දෙයක් තේරෙනවා. එකක් තමයි ජීවිත හුරුපත් වෙනවා සසර ගතිය විදියට. ඇයි දැන් මේ ජීවිතේ හුරු වෙච්ච ඔන්න ඕක ඇතුලේ පොඩ්ඩක් ධර්මයේ තියෙනවා අපිට. තුන් මාසයක් විතර ධර්මයේ දිනු කළා. අන්න ඒ ගතිය රුචි එනවා. අද 60න් ධර්මීට ආවට ඊළඟ ජීවිතයේ ධර්මී හම්බ වෙනකොට ඒ අවුරුදු 30න් විතර ධර්මීට එනවා. ඇයි මේ ජීවිතයේ ජීවිත හුරුව විදියට ධර්මයක් දිනු කරපු එක ඊළඟ ජීවිතේ සසර ගතිය විදියට ඉදිරිපත් වෙනවා. සසර ගතිය විදියට ඉදිරිපත් වෙනවා. ඒ සසර ගතිය විදියට ඊළඟට ඉදිරිපත් වුණාට පස්සේ ඒකෙන් එන්නේ ධර්මීය හම්බ වෙනවා. ඔය බින්දු දන්නවද එදාට ධර්මයේ 30න් වුණා වුණාට එදා ධර්මී නැත්තම් මොකද කරන්නේ? අනික අවදානම. හරි මේ වැඩ කරන එක මේ අද ධර්මීට ඇවිල්ලා පිළිවෙත් පුරපු බඹසර රැකපු තුන් මාසයක් හරි කමන. ආයෙත් ජීවිත හුරුව සසර ගතිය ඉදිරිපත් වෙලා එයාගේ ජීවිතය ඇතුලේ තියෙනවා. ඒ තුන් මාසයක් දිනු කරපු ධර්මය ඊළඟ ජීවිතේ දැන් ආයෙ අපි උපදිනවනේ. උපදිනකොට ඒක ඉදිරිපත් වෙන්නේ ජීවිත හුරුව විදියට නෙමෙයි. ඒක ඉදිරිපත් වෙන්නේ මොකක් විදියට? සසර ගතිය විදියට. ඒ සසර ගතිය විදියට ඉදිරිපත් වෙනකොට පින්වත්නි එදාට ධර්මී නැති වුණොත් තියෙන් ධර්මයට එන්න තරම් ඇතුළේ බීජය තියෙනවා. එදාට මොකද වෙන්නේ? එදාට ඒ ධර්මීට අව දියුණු කරලා වුණත් ඒ ධර්මයේ තුලින් උනත් ඊළඟ ජීවිතයක් නම් විශ්වාස කරකට. මේක තමයි අපේ ඉස්සරහ තියෙන අභියෝගය. මේ අභියෝගය අපි දැකලා මේ දෙක සසර ගතිය සහ ජීවිත හුරුව කියන දෙක මතින් මතුවෙන තත්ත්වය තමයි දෘෂ්ටිය කියලා කියන. අන්න අපි දිට්ටිගත වෙලා ඉන්නවා කියලා කියන. ජීවිත හුරුවයි සසර ගතියයි කියන කාරණා දෙක මතින් ඇතිවෙන එක මොකද්ද? දෘෂ්ටි. දෘෂ්ටි මහා දෘෂ්ටිවල යා ඉන්නේ කියලා අපි කියන්නේ. ඒ දෙකේ ඒ දෘෂ්ටිය නිර්මාණය වුණාම දෘෂ්ටි ඒ දෘෂ්ටි ගත වෙච්ච කෙනා එතනින් එහාට මේ දෘෂ්ටි ගත වෙච්ච කෙනා එතනින් එහාට මොන දෙන අත්දැකීම තමයි චිත්ත විපල්ලාස සිත විපිලිසර වෙනවා. එතකොට චිත්ත විපල්ලාස ඇතුලේ තමයි අකුසලා ධම්මා අකුසලස්ස ධම්මස්. එයාගේ ජීවිතේ රාග දේශ මොහයි තියෙන්නේ. රාග දේශ මොහ නිසා පැනන ධර්මය අද වෙනවා. සිං ජීවිතේ පුනර්භවය ඔච්චරයි. එතකොට ජීවිත හුරුව දෘෂ්ටි කියලා කියන්නේ පූර්වාන්ත කල්පිත කොහොමද උපදින්නේ? ජීවිත හුරුවයි සසර ගතියයි. ජීවිත හුරුව කැඩුවොත් සසර ගතිය කැඩුවොත් දෘෂ්ටිය කඩාන වැටෙනවා. චිත්ත විපල්ලාස ටික කඩාගෙන වැටුනොත් කුසලා ධම්ම කුසලස්ස ධම්මස්. කුසලා ධම්ම කුසලස්ස ධම්ම ඉස්සල කිව්වේ. අකුසලා ධම්ම අකුස චිත්ත විපල්ලාස. දැන් නෑ චිත්ත විපල්ලාස නෑ. කුසලා ධම්ම කුසලස්ස ධම්මස් විතරාගී බවක් ඇතුලේ මෝරන්නේ. විතරාගී බවක් මෝරන්නේ. විත දෝෂී බවක් මෝරන්නේ. විත මෝහි බව මෝහේ නැ. ඒ නිසාම ඒකට අනුව තමයි සිතුවිලි. අනුපාදාය මට්ටමින් සිත පවතිනවා. සිතුවිලි නැ නෙමෙයි උපාදානේ නැ. ඇයි විතරාගී බවින්නේ සිත හිතන්නේ? විතරාගී බව මතින්නේ යාගේ චින්තනාරතේ. එතන මොකද්ද වෙන්නේ? ඒ අනුව පවතිනකොට සිත විසංකාරගතයි. සංකාරගත නැහැ. එතකොට යාගේ සිත කවදාවත් පින්වත්නි සංස්කාරගත වෙන්නේ නැහැ. සිත විසංකාරගතයි. එතකොට හිත එතකොට දැන් බලමු අපි සම්මයෙන් මේක තමයි මට දැන් මේ කියන්න උමනාව තිබ්බේ. මේක තමයි තව වැදගත් කාරණේ. ඒක කියන්න තමයි ඔයාලා අමාරු වෙන්නලා ඉන්නේ. ඒ කියන්නේ ඒක තමයි අපි මේ විනාඩි 20ක් විතර කිව්වේ. අමාරු වෙන්නලා ඉන්නේ සසර ගතියයි ජීවිත හුරුවයි මත. සසර ගතිය කියන්නේ කෙලෙස් අනුසය කෙලෙස් මුල් ටික. ජීවිත හුරුව කියන්නේ ඥානමය සාධක අරව මේවා මෙහින් හදාගත්ත සමාජ අනුයෝජනයක් වෙන්නේ අපි. ඇසුරා ඇතුලේ හුරු වෙන්නේ කේකේව. මේ කාලේ අර කෙලෙස් බලවත් ධර්මයේ නැති නිසා හුරුවට තුන් දවසක් ඇති. නිකන් හපංකම් කියන්න එපා මෙහි. අනේ හාඳුරනේ අපි දන්නවනේ අපි ඉන්න ඕන විදිය. ඉතින් පිරිහිච්ච තැනකුණත් අපි දන්නවා හාඳුරනේ අපි ඉන්න ඕන විදිය. කොච්චර පිරිහිලා වුණත් හාඳුරනේ මම දන්නවා මම ඉන්න විදිය. ඒ නිසා පිරිහිච්ච ලෝකේකුණම් ඒ කතාව හොඳයි රහතන් වහන්සේලාට. මේ අද ඉන්න උපාසකම්මලට ඒව හරියන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ මෝඩ කතා කියන්න එපා මෙහි. ඒ නිසා මේ එතකොට දැන් අපිට මෙන්න මෙතනදී තමයි සිහිනුවණයි සති සම්පජඤ්ඤයි වමනා කරන්නේ. එතකොට සිහිනුවණ සති සම්පජඤ්ඤ ඉදිරිපත් වුණාට පස්සේ ඒ පුද්ගලයා තුළ මේ යෝනිසෝ මනසිකාරයයි සති සම්පජඤ්ඤයි ඉදිරිපත් වුණාට පස්සේ ඒ මානසිකාර කුසලතාවය තුළින් එයා දන්නවා මේ දෘෂ්ටිය හැදෙන විදිය. එයා එයාගේ ජීවිතේ මානසිකාරය කරනවා. සති සම්පජඤ්ඤේ විසින් කරන්නේ අවස්ථානුකූලව ජීවිත හුරුවටයි සසර ගතියටයි යන්න නොදී හිත තියාගන්නවා. අන්න ඒකයි කරන්නේ. යෝනිසෝ මානසිකාරයෙන් මොකද්ද කරන්නේ? තමන්ගේ ජීවිතේ විමර්ශනය කරනවා සසර ගතියමයි ජීවිත හුරුවමයි. එයා එයාගේ ජීවිත හොඳට කියව ගන්න ඕන. තමන්ගේ ජීවිතේ කියවනකොට අඩු ලුහුඩුකම් හොද්දට පේනවා පින්නවත්. මේ පේන මට්ටමට තමන්ගේ ජීවිතේ කියව ගන්න පුළුවන් හැකියාවට මොකද්ද කියන්නේ? යෝනිසෝ මනසිකාරය. සති සම්පජඤ්ඤයෙන් මොකද්ද කරන්නේ? සති සම්පජඤ්ඤයෙන් කරන්නේ සසර ගතියටයි ජීවිත හුරුවටයි ඉදිරිපත් වෙන එකට ඒකට ඉදිරිපත් වෙලා තමන්ව වනසන එක වෙනුවට ධර්මාර්ථයේ මත රැඳිලා ඉඳ ජවය ගන්නවා. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ තමන්ගේ ජීවිතය මනසිකාරය කරනවා තමන්ගේ ජීවිතේ මානසිකාරය කරනවා යෝනිසෝ මානසිකාරයෙන්. එතකොට එයාට තේරෙනවා මගේ ජීවිත හුරුව මේ පුරුවත් පේන්න ගන්නවා. අනේ මේවා මගේ පුරුදු නේද? ඔය සමහර මිනිස්සු කියන්නේ හාඳුරුනේ මම මේකට පුරුදු වෙලා අයින් වෙන්න ඕනේ. හැබැයි අනේ මේ කියන්නේ පොඩි මානසිකාර කුසලතාවයක් නිසා ඔහොම කියන්නේ. නැත්තම් යා කියන්නේ නෑ ඉතින් ඕවම තමයි කොල්ලෝ වුණාම හොමයි තරුණ කාලේ හොමයි කියේ කිය ඔක සාධාරණීකරණය කරනවා. අම්මා සාධාරණීකරණවනි පින්වත්නි, මේ දරුවා තුළ ඇති වෙච්ච අසත්පුරුෂ ගති අසත්පුරුෂ ජීවිත හුරුව අම්මා සාධාරණීකරණය කරනවා. බලන්න ඒ අම්මා කොච්චර නිකරණී කරනු කවදා පින්වත්නි වරද වරද හැටියටම දකින්නේ. දරුවගේ උනත් කමන්නේ වරද වරද හැටියටම දකින්නට සාධාරණීකරණය කරන්නට නම් එපා. එතකොට ඒක ඒවා මේවා හරි පොඩි දේවල්, නමුත් හරි වැදගත් දේවල්. එන යෝනිසෝ මනසිකාරී නැතිකමටමයි සාදා දරුවා බේරන්නේ. දරුවා බේරන්න කතා කරන්නේ මනසිකාරී නැතිකමට. ඉතින් ඇයි වරදක් වුණා නම් වානි වැරදුනා අපෝ සමාවෙන්ට. ඉවරයිනි කතාව. ඔව් මගේ ළමයා තින් වැරදක් වෙලා මං එක පිළිගන්නවා. අනේ සමාවෙන්ට. ආයි කෝලහල යන්නේ එතනින් යන්න ඕන පොඩ බැනලෙයි. දරුවා හදාගන්න දන්නේ නැද්ද කියලා බැනලෙයි. දුඩු දුවන්නේ ප්‍රශ්න. ඉතින් බැනලා ගියා කියලා ඇඟේ වදිනවා ඈ. අනේ ඇත්ත 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 වන දක්ුණා වර දක්ුණා. සමාවෙන්න. සාදා දැන් බලන්නකෝ තමන්ගේ ළමයා වෙනුවෙන් ගුරුවරයාට චෝදනා කරනවනි ගිහින්. අදෙච්ච එතනට වෙන්නේ මේ අද නම් ආයේ නිවන් දකින්න බෑ පින්වත්. කවුරුත් අපිට උදව් කරන්නේ නැහැ. පාලකයන් ගිහිට කිසිම මිනිහෙක් අපිට විමුක්තියටවත් ධර්මයටවත් බුද්ධ ශාසනයටවත් උදව් නැහැ මේ කාලේ. ඒ නිසා මේ අනිත්‍යතාවයම දකින්න මේක ඇතුලේ. අද බුද්ධ ශාසනයට වෙලා තියෙන එක ඇතුලේ ගුණධර්ම මැරෙන එක දිහා බලලා ඔය පිනතුල්ල කම්පා වෙන්න එපා. අලුත් පාලකේ හොයන්නත් එපා. ඔය පිනතුල්ල කරන්න ඕන මේකෙන් ගැලවෙන්න උත්සාහ කරන එක. මේ බුද්ධ ශාසනයට වෙලා තියෙන දේ ගුණධර්ම වලට අනුග්‍රහයක් ලැබෙන්නේ නැති එක දිහා බලලා ඔය පිනතුල්ල මොකද කරන්නේ? ඒක ධර්මතාවයක් විදිහට දකින්න. අනේ බොහෝ කල් ගිහින් තියෙන බුද්ධ ශාසනයේට කෙලෙස් බලවත් වෙනකොට පූජකයන්ගේ ඉඳලා යාචකයන්ගේ ඉඳලා මහරජා දක්වාම ගුණධර්ම මැරිලා යනවා. ඒ ගුණධර්මවල මිය යාම මගේ අස්පනා පිට මේ දකිනවා. හැබැයි මම ගුණධර්මවලින් ශක්තිමත් වෙලා පිරුණම් පානවා කියන අදහස ගන්න. එතකොට ඔය පින්නතුන්ලාට මේ කඩා වැටිච්ච සමාජයේ නිවන් මඟ පෙන්නයි. ඒ නිසා ඔය පින්නතුන හොත්තට ගන්න මේ අදහස. පළවෙනි එක එතකොට එහෙනම් ජීවිත හුරුවයි සසර ගතියයි දෙක තියෙනවා. මේ ජීවිත හුරුව ඊළඟ ජීවිතේ ආයි සසර ගතිය. එකම දේ ආයෙ වෙන්නේ. මොකක්වත් අලුත් එකක් නැහැ. ඊට පස්සේ එදාට ජීවිත හුරුව ඇතුලේ දැන් අද තියෙන වාසනාව තමයි බණ එම බණහගෙන හිටියම සුගතිය යනවා එහෙම කියන්නේ ඒකනේ. සසර ගතිය විදිහට ඉදිරිපත් වෙනවා ඒක. ඉදිරිපත් වෙනවා. ඉතින් ඒක වැඩක් නැහැ. ඉදිරිපත් වෙනකොට එදාට ධර්මේ නැත්නම් ඒක විපාක දීලා අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. ඉතින් මේ කාලේ තුන් මාසයක් ධර්මයක් හරියට දිනුන කළොත් සමහරට එයා ධර්මයට එනවා අවුරුදු 25න් විතර. එයා ධර්මයේ ඔය හෙව්වට එයාට උමනාව තිබ්බට එදාට ලෝක මේ බණ ඇහෙන්නේ නැත්තම් ඕගොල්ලෝ දන්නවද මේ දේශකෙක් කරන මෙහි කොච්චර වටිනවද කියලා? පර්‍යාප්ති සංඛ්‍යාවයි. ඇයි මේක එන්නේ නැහැනේ එළියට? මේ ධර්ම දේශකෙක් නිර්මල පර්‍යාප්තිය කියන කෙනෙක්ගේ උපකාරය පොඩි එකක් නෙමෙයි. හරියට ඒකට අනුග්‍රහ කරන්න ඕන. ගරහන්න නෙමෙයි ඕන. අනුග්‍රහ කරන්නයි ඕන. ඔය පින්නතුල ධර්මීයට ගරහන කෙනෙක් වෙන්න එපා. කෙලෙස් වලට ගරහන කෙනෙක් වෙන්න. එහෙනම් මතක තියාගන්න සසර ගතියයි ජීවිත හුරුවයි දෙක උඩ තමයි දෘෂ්ටි කැදෙන්නේ. දෘෂ්ටිය. ඉතින් අපිට තියෙනවා බරපතල දෘෂ්ටියක් කඩන්න. ආත්ම දෘෂ්ටි. සක්කාය දිට්ඨිය කියලා එහෙම කියන්නේ. ඒක හඩන්න ඕනේ. ඒකෙන් තමයි සෝවාන් වෙන්නේ. එහෙනම් සෝවාන් වෙන්නේ කොහමද? ජීවිත සසර ගතියත් ප්‍රතිවේක්ෂණ කරනවා. ජීවිත හුරුවත් ප්‍රතිවේක්ෂණ කරනවා. එතකොට සක්කාය දිට්ඨිය කඩාගෙන වැටෙනවා. ඒ සක්කාය දිට්ඨියට පිහිටන්න තැන නැහැ. සක්කාය දිට්ඨිය කඩාගෙන වැටෙනවා. එතකොට සක්කාය දිට්ඨිය කඩාගෙන වැටෙනකොට පින්වත් මේ දෘෂ්ටිය නිසා මොකද්ද වෙනවා කිව්වේ? සිත විපල්ලාස සහගතයි. සිත තුළ මොකද්ද වෙන්නේ? විපල්ලාස සහගතකමක්, චිත්ත විපල්ලාස ගතියක් එනවා. ඒ විපල්ලාස කියන්නේ මොකද? අකුසල ධම්ම, අකුසලස්ස ධම්මස්. රාග දේශ මෝහ ඒවා නිසා පැන නගින සිතුවිලි. අකුසලස්ස ධම්මස්. හේතු ප්‍රත්‍යයන්ගේ උපකාරය. මොකද හේතු ප්‍රත්‍යයන්ගේ උපකාරය? දෘෂ්ටිය. ඇයි දෘෂ්ටියෙන් පස්සේ වෙච්ච එකක් ඔය? දෘෂ්ටියෙන් පස්සේ වෙච්ච එක. එතකොට මේ දෘෂ්ටියෙන් පස්සේ වෙච්ච ව්‍යාකූල ප්‍රශ්නයක් මේක. අකුසල ධම්ම, අකුසලස්ස ධම්මස්. නමුත් දැන් අර දෘෂ්ටිය කැඩෙනකොට එයා එතනදි සතර සතිපට්ඨානෙ පාවිච්චි කරනවා. සතර සතිපට්ඨානෙ ඇත්තට මේ දෘෂ්ටිය කැඩෙනකොට එයා සෝවාන්. එහෙනම් මෙතන තමයි සෝවාන්කම. මගඵල බම් මේක කියන්නේද? ඔන්න මේ මාර්ගඵල ලැබෙන විදිය. පළවෙනි මේ ටික ඔක්කොම කරන්න ඕනේ මගඵල වෙනුයි. ජී සසර ගතියයි ජීවිත හුරුවයි දෙක මත දෘෂ්ටිය හැදෙනකොට ඒක ප්‍රතිවේක්ෂණා කරාම සෝවාන් වෙනවා. ඊට පස්සේ සෝවාන් වුණත් චිත්ත විපල්ලාස සාගතකම තියෙනවා හිතේ. විපල්ලාස රාග දේශ මෝහ නිසා පැන නගින සිතුවිලි ප්‍රවාහය. මෝහයේ කැඩිලා නැහැ රහත් වෙන්නේ. මෝහයේ නැති වෙන්නේ රාගේ නැති වෙන්නේ. සකෘදාගාමි වෙච්ච කෙනාගේ රාගේ තියෙනවනේ. ඒකනේ සකෘදාගාමි වෙච්ච අය සෝගේ ගීගෙදර ඉන්නේ. දේශේ නැද්ද සකෘදාගාමි වෙච්ච අයගේ? තියෙනවා. කාමරාග පටික කැඩෙන්නේ කොහෙදිද? අනාගාමි වෙද්දී. අන්න ඊට පස්සේ ආ සතර සතිපට්ඨාණයෙන් අකුසල ධම්මා අකුසලස්ස ධම්මස්ස කියනකොට ඒක හොඳට ප්‍රතිවේක්ෂණා කරනකොට ඒ ප්‍රතිවේක්ෂණ කරන්න කරන්න යා තුල සකෘදාගාමිකම මතුවෙනවා. ඒක තව දුරටත් විදර්ශනා කරන්න කරන්න අනාගාමි වෙනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් එතකොට මේ චිත්ත විපල්ලාස සෝවාන් නොවෙන්න කලින්ම වගේම තියෙනවද? නැහැ. ඒ වගේම නැහැ. එච්චරම නැහැ. දැන් සාමාන්‍ය කෙලෙස් සහගත සසර ගතිය ජීවිත හුරුවත් මතින් දෘෂ්ටිය හැදිලා ඒ දෘෂ්ටිය මතින් චිත්ත විපල්ලාස, ඒ කියන්නේ චිත්ත විපල්ලාස කියන රාමුවටයි තියෙන්නේ මොකද? අකුසල ධම්ම, අකුසලස්ස ධම්මස්. ඒක ඒ අකුසල ධම්ම, අකුසලස්ස ධම්මස් කියන සමස්ත කතාව ඇතුලේ චිත්ත විපල්ලාස සහගතකමෙන් මොකද්ද වෙන්නේ? එයා තුල තුන් භවයණු යන සත්වයාගේ සංඛාරගත වීම සිද්ධ වෙනවා. හරි, දැන් මුල් කෑල්ල කරලා සෝවාන් වුණා කියමේ. ඒතකොට පස්සේ කාලේ ටිකක් ඒ තරම් බලවත් නැහැ. පෘථග්ජන කෙනෙකුයි සෝවාන් වෙච්ච කෙනෙක්ගේ රිද්මය ඒ වගේම නෙමෙයි. නමුත් එයාගේ අර රාග ද්වේෂ මෝහ සහ ඒවා නිසා පැනනගින සිතුවිලි ප්‍රවාහයෙන් එයා මිදිලා නැහැ සම්පූර්ණයෙන්. හැබැයි සෝවාන් වෙන්න කලින් තරණුත් නැහැ. කලින් තරණුත් නැහැ, මිදිලත් නැහැ. එතකොට එයා මොකද කරන්නේ? එයා ඒක ප්‍රතිවේක්ෂණා කරනවා සතර සතිපට්ඨානය ඇසුරු කරගෙන. ඒ සතර සතිපට්ඨානය ඇසුරු කරගෙන ප්‍රතිවේක්ෂණා කර කර ජීවිතේ විමස විමසා සතර සතිපට්ඨානෙන් බලනකොට එයා තුල පින්වත්නි අර චිත්ත විපල්ලාසත් කඩාගෙන වැටෙනවා. චිත්ත විපල්ලාස කඩාගෙන වැටෙනකොට අනාගාමි වුණත් තුන් භවය අනු යන සත්‍යයගේ සංඛාර ටික තියෙනවා. හැබැයි ඒ සංඛාර ටිකත් අර කලින් පෘථග්ජන කෙනාගේ මට්ටමට තියෙනවද? නෑ නෑ. බඹලෝ යන මට්ටමට පොඩ්ඩක් තියෙනවා. බඹලෝ යන මට්ටමට එයා තුල බොහොම පොඩ්ඩක් තියෙනවා. වැඩි නෑ. එතකොට එයා මොකද කරන්නේ? එතකොට එයා කරන්නේ මේ විදියට විමස විමසා බලද්දී වර්තමානී ස්කන්ධ ටික විදර්ශනාවට පටන් ගන්නවා. දැන් විමසද්දි විමසද්දි හටගන්න ස්කන්ධ ටික විමසලා බලනවා. ඒ විමසලා බලනකොට සිත සද්ධාතනික විසංකාරගත. එහෙනම් අපිට මේක කතා කරන්න මේ සම්පූර්ණින් කතාව අපිට කරන්න වෙන්නේ පියවර තුනක් ඇතුළේ. එක් පළවෙනි පියවර මොකද්ද? පළවෙනි පියවර තමයි එයා තුළ ආත්ම, එයා තුළ ගොඩනැගෙන පුද්ගල භාවයට සාධනීය වන සසර ගතිය ජීවිත හුරුවත් මතින් මෝරණ සක්කාය දිට්ඨිය පදනම් කරගත්ත දෘෂ්ටි ජාලයක් තියෙනවා. ජාලයක් එකක් නෙමෙයි, දෘෂ්ටි ජාලයක් දැලක්. එක දෘෂ්ටියක් නෙමෙයි. ඉබේ ගුඩා දෘෂ්ටි වැඩ කරන්නේ සක්කාය දිට්ඨිය මතින්. සක්කාය දිට්ඨිය මතින්. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද වදාලේ? බුදුරජාණන් වහන්සේ වදා ඒ දෘෂ්ටි දැලක් කියලා නේ වදාලේ. ඒකනේ බ්‍රහ්ම ජාල කියලා සූත්‍රයක් තියෙන්නේ. දීඝනිකායේ තියෙන. බ්‍රහ්ම ජාල සූත්‍රයේ දෘෂ්ටි දැල ගැන වදාලා දේශනාව. 62ක් දෘෂ්ටි ගැන තියෙන. දෙසටක් මිත්‍යා දිට්ටි කියලා එහෙම ඔය කියන්නේ. බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන. එහෙනම් දෘෂ්ටි දැලක්. ඒ දෘෂ්ටි දැලට ආйти කවර දෘෂ්ටියක් වුණත් ඇති වෙන්නේ ජීවිත හුරුවයි සසර ගතියයි මත. ඊට වඩා හේතුවක් නැහැ. සසර ගතියයි ජීවිත හුරුවයි මත ඒක වෙන්නේ. හරි. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ප්‍රති ඒ ඕක විඳින්නේ මොකින්ද? යෝනිසෝ මනසිකාරයයි සති සම්පජඤ්ඤයයි. ඒකනි බුදුරජාණන්සේ වදාළේ සෝවාන් වෙන කෙනාගේ සෝතාපන්න අංග කියලා ඒවට. සරලයි වගේ පෙනුනට අංග කීයක් තියෙනවද? හතරක් තියෙනවා. සරලයි වගේ පේන්නේ සූත්‍රේ බලද්දී. කියනවා බාහිරින් කල්යාණ මිත්‍ර සේවනේ ලැබෙන්න ඕන මහණෙනි. ආයි මොකද්ද ලැබෙන්න ඕන? ධාර සද්ධර්මිය හම්බෙන්න ඕන. එතකොට ඇතුළේ යෝනිසෝ මනසිකාරයයි සති සම්පජඤ්ඤයයි තියෙන්න ඕන මහණෙනි. ඒකෙන් තමයි සෝවාන්කම උපදින්නේ කිව්වේ මෙන්න මේ කෑල්ලට. මේකට සද්ධර්මය ඇහෙන්න ඕන කල්යාණ මිත්‍රය හරහා. මේ ඇයි කියන්න ඕන සසර ගතිය මේක ජීවිත හුරුව මේක මේ දෙකෙන් දෘෂ්ටිය හැදිලා ඔන්න ධර්මය. කොච්චර ධර්මයට ගරහනවද? හරියට ධර්මයට ගරහනවා පින්වත්නි. මේකල පැවිද්ද පවා ගරහනවා. මේ කතාවට කියනවා අධර්මී කියලා. අපි දන්නේ ධර්මී මොකද්ද කියලා. අධර්මීලු මේක. අධර්මීලු. සමහර අය කියනවා මේ අපි බණ අහන්න එපා කියලා මම දැක්ක කියලා තියෙනවා. ඒ අධර්මීලු කියන්නේ. ඉතින් අධර්මී නම් ඒ අධර්මී කියන්න එපා ඇවිල්ලා එහෙනම්. පුදුම තරම් අපහසුවෙන් මේ දේශනා කරන්න එක උන්ට මතක තියාගන්න ඕනේ මේ අය. ඒ නිසා මේගොල් මේ විශාල බාධක මැද්දේ අපි මේ ධර්මී කියන්නේ ධර්මයක් කියන්නේ නැතුව පාංශකූල දිදී හිටියනම් කිසි ප්‍රශ්නයක් නැහැ. පාංශකූලට 19ක් අරගෙන ගිහින් පාංශකූල දිදී හිටියනම් අනේ කවුරුත් කරහන්නේ නැහැ. හරි ශෝකාම්දුරෝ කියයි. මේ නිසා මේ ධර්මී කියන එක පව හරියට මේ කාලේ අසුර ලෝකෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලෝ පැවිදි වෙලා තියෙන අසුර ලෝකෙන් ඇවිල්ලා. එච්චරට අපිට පේන්නේ බුද්ධ ශාසනය රකින්න ආවා. නමුත් ධර්මයෙන් බැලුවම තමයි තේරෙන්නේ එහෙම මොකද්ද අඳුරක් මේක ඇතුලේ තියෙනවා කියලා. ඒ අඳුර සාමාන්‍යයෙන් මෝඩ ජනයාට තේරෙන්නේ නැහැ. ඒ අඳුර හොඳට පෙනී දැන් මේ කටිනේ මාසෙනේ. ඒ අන්ධකාරය හොඳට පේනවා. දැන් ඒ කියන්නේ මේ සංඝයාට එමෙන්නේ මේ හොඳට පිළිවෙත් පුරාගෙන පන්සල්වල බඹසර දියුණු කරගෙන හොඳට මිනිසුන්ගේ වතපිළිවෙතටත් උදව් කරගෙන දන් පැනුත් පිළි අරගෙන ආජීවයේ කැලල් කරගන්නෙත් නැතුව ඉන්න කොච්චර හාමුදුරුවෝ ඉන්නවද? අනේ උන්වහන්සේලාට ප්‍රශංසා වෙන්න ඕන. පන්සල්වල ඉන්නවා. ආරණ්‍යවල ඉන්නවා. කුටිසෙනසුන්වල ඉන්නවා. ඉතින් ඔය අතර අසුර ලෝකෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච ටීම් එකක් ඉන්නවා. ඒක විශාල අඳුරක් මේ බුද්ධ ශාසනයේ තියෙන. විශාල අන්ධකාරයක්. ඒ සාමාන්‍ය ධර්මයෙන් බැලුවේ නැත්නම් ඒක පේන්නේ නැහැ. ඉස්සරහට ඒ ගතිය වැඩි වෙනවා. ඒ නිසා ඒ කාලේ ඒ ගතිය වැඩි වෙන්න කලින් ওই පිනතුල පිළිවෙත් පුරන්න. පිළිවෙත් පුරලා බඹසර රකින්න. එහෙනම් දෘෂ්ටිය කැඩෙන්නේ එහෙනම් ඔයාලට තියෙන එකම දෙයයි ඔයාලා තුල යෝනිසෝ මනසිකාරයත් සති සම්පජඤ්ඤයත් දිනු කරන ගමන් මේ සසර ගතියයි ජීවිත හොරුවයි ගැන කියලා ඒ දෙකෙන් දෘෂ්ටිය හැදෙනවා කියන කතාව මතුවෙන ධර්මයට කන් දෙන්න. එලින් ධර්මය එන්න ඕනලුනේ. එතකොට මොකද වෙන්නේ? එයාගේ ජීවිතය ප්‍රත්‍යක්ෂණ කරන ඇයි? එයාට එයාගේ ඇතුලේ සසර ගතියයි ජීවිත හොරුවයි පේනව යෝනිසෝ මනසිකාරය නිසා. ධර්මයේ තුල රැඳෙන අදහස එනව සති සම්පජඤ්ඤය නිසා. ධර්මී රැකෙනවා එයා. ඊට පස්සේ ඒක මතින් වෙච්ච අවුල මොකද්ද? ගැටලුව මොකද්ද? අර්බුදේ මොකද්ද? මොකක්ද අර්බුදේ? මේ ජීවිත උරුවයි සසර ගතියයි දෙක මත ගොඩ නැගිච්ච මේ දෘෂ්ටි මතින් චිත්ත විපල්ලාස. එතකොට සිත විපල්ලාසයට පත් වෙනකොට යා මොකද කරන්න ඕනේ? යා සතර සතිපට්ඨානේ එතන පාවිච්චි කරන්න ඕනේ. සතර සතිපට්ඨානේ ඍජුව පාවිච්චි කරන්න ඕනේ. අර මුල් කැලෙත් ඔක වැඩෙනවා ඍජුව වඩනවා කෙලින්ම. සතර සතිපට්ඨානෙ යෙදෙනවා, වඩනවා. එතකොට යාට පේනවා තමන්ගේම රාග සිත පේනවා. සරාගංවා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සදෝසංවා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. ඔහොම බලනවා යාගේ සිත. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිත සිත අනුවම බලනවා. ඒ වෙලාවෙම බලනවා. සිත පවතින පවතින විදියටම බලනවා. ඔෆිස් එකේදීත් බලන්න පුරුදු වෙනවා. ගෙදරදීත් බලන්න පුරුදු වෙනවා. කුස්සියේදීත් බලන්න පුරුදු වෙනවා. හැම තැනම බලන්නේ. ඇයි? චිත්තේ චිත්තානුපස්සිත අනුවමයි බලන්නේ. අමුතුවෙන් පරියංකෙන් බලනවා නෙමෙයි. පරියංකෙනුත් බලනවා වාඩි වෙලා භාවනාවේ. නමුත් භාවනාවෙන් බලන ගමන් සිත අනුවම බලනවා. නාති බලනවා සිත දිහා. කායනුපස්සනාවෙන් බලනවා මේ වතුර ඇඟේ දැවටිනකොට ඇතිවෙන කායික සංවේදීකම බලනවා සිහියෙන්. වතුර ෂවර එක යටදී හිත එකඟ වෙන්න පටන් ගන්නවා. කොච්චර දෙයක්ද කෙනෙක් කියන්න පුළුවන් මෙන්න බාත්රූම් එකේදී නිවන් දකින්න උගන්වනවා කියලා. මේවා යන්නේ වෙන විදියකට එළියට. ඇයි මේ කෑලිනේ දාන්නේ? මේ කෑලි දාන්නේ. ඉතින් අපේ පුටුව එකක් දාලා ඉවරලා මේ බාත්රූම් එකේදී නිවන් දකින්නවලු කියලා දැම්මට පස්සේ ඉතින් ගරහනවා. ඇයි මේ බලන්න මේ පැය එක දේශනාවකදී කියපු කෑල්ලක් නේ මේක. චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන එකට පොඩි අදහසක් නේ මේ කිව්වේ. සිත අනුව බල බලා ඉන්නවා. එතකොට ඒ වගේ මෙයා පරියන්කෙන් මාඩි වෙලා මේ සරාගංවා චිත්තං සරාගං චිත්තන්ති පජානාති ඔය විදියට සිත අඳුර ගන්නවා. ඒක පස්සේ සතිපට්ඨානෙන් වඩන්ඩෝට. එතන වඩනවා කියන්නේ මොකද්ද? සිත අඳුන ගන්න එකද? චිත්තේ චිත්තානුපස්සී විහෙරති සිත අනුව බලනවා කියන එක සතිපට්ඨානේද? ඒක සතිපට්ඨානේ තමයි. සතිපට්ඨානේ භාවනාව නෙමෙයි. මොකද සතිපට්ඨාන භාවනාව කියන්නේ? සමුදේ ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. අන්න සිත සමුදේ වෙන විදියත් බලනවා. නාම රූප ධර්මයන් නිසා. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සිත නාම රූප නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන විදියත් බලනවා. අන්න ඒක සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන විදිය බලන බැල්මට තමයි කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියලා. ඔන්න ඕක වඩනකොට එයාට ඉතාම ඉක්මනින් සකෘදාගාමී වෙන්න පුළුවන්. ඒකේ ඉහළම අවස්ථාව අනාගාමී එකම. එතකොට මොකද වෙන්නේ? කාමරාග පටික කඩාගෙන වැටෙනවනේ. ඒත් එයාගේ සිත සම්පූර්ණයෙන් විසංකාරගත නැහැ. සම්පූර්ණයෙන් කඩා වැටිච්ච බවට එයාට සිත තියෙනවා. රාගදේශ මෝහ රාගදේශ රාගානුසේ පටිගානුසේ අර සසර ජීවිත සසර ගතිය කඩා වැටිච්ච බවට සිත තියෙනවා. ඒ සිත අභිනන්දනය කර කර ඉන්නවා. අන්නේ සිත අභිනන්දනය කරනකොට රැස් වෙන සංස්කාරය බඹලෝ අරන් යනවා. ඒ සිත අභිනන්දනය නොකොට ඒ සිත විමුක්ත සිත දැන් එක විමුක්ත සිතක්. අනේ මම මිදිලා නේ රාග දේශවලින්, ප්‍රාගානුසයෙන් පටිගානුසයෙන් මම නිදහස් නේ කියලා නිදහස් වීමයි ඒ අභිනන්දනය කරන්නේ. අන්නේ නිදහස් වීම අභිනන්දනය කරනකොට යා අනිවාර්යෙන් රක්ම ලෝක යනවාමයි. ඇයි නිදහස් වීම හරත් අභිනන්දනය කරන්න හොඳට. ඒ නිදහස් වෙච්ච බව දැනෙන්නේ තමන්ගේ පංචස්කන්ධයට දැනෙනවනේ. නිදහස් වුණා කියලා සිතක් තියෙනවා නේද එයාට? ඒ නිදහස් වෙච්ච බවට සිත අනිච්චානුපස්සී විහෙරණින් බලනවා. එතකොට ජවන ප්‍රඥාව මෝරනවා. නිදහස් වූ සිතක් තියෙන බවට ඇති සිත විදර්ශනා කරන්නේ. නිදහස් වූ සිත නෙමෙයි. නිදහස් වූ සිතක් තියෙන බවට ඇති සිත අනිච්චානුපස්සී විහෙරණින් බලනවා. එතකොට ජවන ප්‍රඥාව මෝරනවා. විනාගානුපස්සී විහෙරණින් බලනවා. එතකොට වේපුල්ල ප්‍රඥාව මෝරනවා. විපුල පඤ්ඤා. නිරෝධානුපස්සනාවෙන් බලනවා. එතකොට ගම්බීර පඤ්ඤා. සම්පූර්ණ නිවෙන්ඩයි ලෑස්ති දැන්. පටිනිස්සග්ගානුපස්සනාවේ නිදහස්ුණු බවට තියෙන සිතද අතහැර දැමිය යුතුයි. නිදහස් වෙච්ච සිත නෙමෙයි අතාරින්න ඕන. නිදහස් වෙච්ච සිතත් ඇති බවට තියෙන සිතද අතහැරලා දාන්න ඕන කියලා බලනකොට පටිනිස්සග්ගානුපස්සී විහෙරණින් බලනකොට අසාමන්ත පඤ්ඤා සරුවාකාරින් ශූන්‍යතාවයකට පත් වෙනවා. එතනින් පස්සේ යා වෙනුවෙන් දේශනා අවශ්‍ය නැහැ. එයා තමන්ගේ කෘත්‍යය නිමා කරලයි තියෙන්නේ. ඉතින් කල අස්සන පාඩම. මේ එකම එක දේශනාවක් කෙනෙක්ව අවබෝධය කර අරන් යනවා. එකයි ඕන. එයා අවබෝධය කර අරන් යනවා. මේක ප්‍රීතිය උපදිනවා. නිවන් මඟ දර්ශනය වෙනවා යාට. සත්‍ය අවබෝධයට අදාළ විපස්සනාමය හැකියාවට තමන් තුළ ජවේනවා. පෙරපින් මතු වෙනවා. පෙර කුසලය ඉස්මතු වෙලා එනවා, කෙලෙස් යට යනවා, සදාතනිකෝ යා මිදෙනවා. සදාතනිකෝ මිදෙන එක වුණා. දැන් මෙහෙම අහද්දි ඔයාලට හිතෙවි නෑ මට සෝවන්නේ මේ රහත් වෙන්න පුළුවන් නේ කියලා හිතේ. අනේ හිතෙන එක තියෙනව නේද, හරිම ශ්‍රේෂ්ඨ දෙයක්. අපිට ඔක හිතුන්නේ නෑ මෙච්චර කල්. රහත් වෙන්න බැරි වුණා සෝවන්න හරි වෙයිනේ එතකොට. දැන් මෙහෙම කියනකොට කෙනෙක් හිතෙන්න පුළුවන් නෑ සෝවන් නෙවෙයි හාඳුරුනේ මට රහත් වෙන්න පුළුවන් නේ කියලා හිතේ. හරිම හොඳ දෙයක්. මෝඩ ජනයා කියයි ගිහියෝ රහත් වෙනවද කියලා. නෑ, රහත්ෙන්ට ආපු ජවයෙන් ඔබ සෝවාන්වත් වෙයි යටත් පිරිසේ. ඒ නිසා මේ හෝරාවක කාලයක ධර්මානුශාසනාව නිවන් දොරටුවක් වේවා. දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ ඇතුල් කෝට්ටේ කොළඹ තන්ත්‍රී මාවතේ පදිංචි දිත්තේවරප්පෙරුම මහත්මිය ඇතුළු දූදරු පිරිස. ඉතින් මෙතන සම්බන්ධුණු මේ සියලුම පින්නතුන් බොහොම සද්ධාවන්තය. ධර්මී ගැන උනන්දුවත් තියන අය. ඉතින් මේ දැක්කහම මම දන්නවා මේ අයට ධර්මී ගැන ලොකු වමනාවක් තියෙනවා. ඉතින් මේ සියලු දෙනාටම පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුද්ධ ශාසනය බඹසර දියුණු කරගන්න මේ කුසල් හේතු වාසනා වේවා. මීට වසර 3කට පෙර 2022 ජූනි මාසේ 27 වන දින පරලෝසපත් වුණු කේතේවරප්පෙරුම මහත්මාට ස්වාමි පුරුෂයාණන්ට පියතුමන්ට මේ කුසල් අනුමෝදන් වේවා. මීට වසර 18කට පෙර පරලෝසපත් වන්නට යෙදුණු ආර්ය රත්න හැල්ලෝලුව පියතුමන්ට දී තේවරප්පෙරුම මහත්මිය නමින් පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන්ට මේ රැස්ුණා වූ සියලු දෙනාගේම නමින් මිය ගිය ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවා. ඒත් එක්කම මේ කුසලානි සංස ධර්මයන් දේශකයන් වහන්සේ විච අපටත් ආශිර්වාද කොට තිබෙනවා. අපගේ දෙමව්පියන්ගේ ද භවගාමී ජීවිත සසරගත ජීවිත සුවපත් වේවා කියලා අදිෂ්ඨාන කොට තිබෙනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාගේම ජීවිත ධර්මීන් ආලෝකමත් වේවා. සුවසීම විදර්ශනා ඥාන උපදවා ගනිත්වා. නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා. සතර වරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පිනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
කඛයෝ නිබ්බානං.